අපතේ විෂයංක 1 සිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධන 50 කෙටුම්පත ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දන්වා තිබෙනවා. ගරු අධිකරණ අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, අද දින සිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත සඳහා වූ කෙටුම්පත මම දෙවෙනි වර කියවීමට ඉදිරිපත් කරනවා. ගරු කතානායකතුමනි, අපේ රටේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය තුළ නඩු විසඳීමේ ප්‍රමාදය කියන ප්‍රශ්නය දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවට භාජනය වෙන කාරණයක්. ඒක නිසා මේ පිළිබඳව අපි ගැඹුරින් හදාරලා අධිකරණවල නඩු විසඳා තීන්දු කිරීමේ කාලය අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවරයන් රාශියක් අපි අරගෙන තියෙනවා. ඒ අතර අද දින අපි ඉදිරිපත් කරන මේ සංශෝධන කෙටුම්පත අපේ රටේ සිවිල් අධිකරණ නඩු ක්‍රියාවලිය ඉක්මන් කිරීම සඳහා ඉතාමත්ම ප්‍රයෝජනවත් වන්නා වූ නීති ප්‍රතිපත්ති රාමුවක් බවට පත්වෙනවා කියලා අපිට සැකයක් නැහැ. මෙම යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය ලෝකෙ ආරම්භ වුණාට පස්සේ අපේ රටේ විතරක් නෙවෙයි ලෝකෙ හැම රටකම මේ යුක්තිය ඉටු කිරීම ප්‍රමාද වීම වරපතල කාරණයක් විදිහට සලකලා තියෙනවා. වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී පදනම විදිහට සලකන අතිවාරම විදිහට සලකන 1215 දී එංගලන්තයේ ඇති වුණු මැග්නා කාටා ගිවිසුම දිහා බැලුවත් මේ එදත් ඒ රටේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා තමයි මැග්නා කාටා ගිවිසුම රජතුමා සහ මහජන නියෝජිතයන් අතර ඇති වුණු ගිවිසුමේ සඳහන් කරලා තියෙන්නේ යුක්තිය ඉටු කිරීම ප්‍රතික්ෂේප කිරීම හෝ ප්‍රමාද කිරීම සිදු නොකළ යුතුයි කියලා.
කාර්ක සභාපතිතුමා මුලා පැමිණේ.
ඒ අනුව අපිට ප්‍රජාතන්ත්‍රවාදය දායාද කරපු එංගලන්තෙත් මීට අවුරුදු 800කට පෙරත් මෙවන් වූ කොන්දේශයක් මැග්නා කාටා ගිවිසුමට ඇතුල් කිරීමෙන් එදාටත් මේ ප්‍රශ්නය මේ ආකාරයටම තිබුණු බව තමයි බොහොම පැහැදිලි වෙන්නේ. ඒ අනුව වර්තමානයේ අපේ අධිකරණවල විශේෂයෙන්ම සිවිල් අධිකරණවල නඩු විභාගන ක්‍රමවේදය තියෙන්නේ සිවිල් නඩු විධාන සංග්‍රහය. ඒකම අපරාධ නඩු විභාග වන ක්‍රියාදාමය ක්‍රමවේදය නැත්තම් ප්‍රොසිජරල් ලෝ කියන එක සිද්ධ වෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයන් නීතියට අනුව. එයනු අපේ රටේ අපරාධ නඩු විධාන සංග්‍රහය ක්‍රියාත්මක වෙන්න ආරම්භ කරලා තියෙන්නේ මීට අවුරුදු 134කට කලින්, ඒ කියන්නේ 1883. ඒ වගේම සිවිල් නඩු විධාන සංග්‍රහය අනුමත වෙලා තියෙන 1889 මීට වසර 128කට පෙර. දැන් මේ සිවිල් නඩු විධාන සංග්‍රහය කෙටි කාලයක් අවුරුදු 5ක වැනි කාලයක් හැරෙන්නට අපේ රටේ දිගින් දිගටම ක්‍රියාත්මක වෙච්ච නීතිය. 1972 පළවෙනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුණාට පස්සේ වුණ වකවානුවේ ඇඩ්මිනිස්ට්‍රේටිව් අපරාධ යුක්ති පනත ක්‍රියාත්මක වුණා 1980 දක්වා 1973 ඉඳලා ඒ කාල සීමාව කෙටි කාල සීමාව හැරෙන්නට දිගින් දිගටම නොයෙකුත් අවස්ථාවන් වලදී සංශෝධනය වෙමින් මේ සිවිල් නඩු විධාන සංග්‍රහය අපේ රටේ සිවිල් අධිකරණ තුල ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැන් මේ නීතියේ ප්‍රමාදය පිළිබඳව හරියාකාරව කරුණු සමීක්ෂණය කරගන්නට නම් අපේ රටේ අධිකරණවල අද තිබෙන නඩු පිළිබඳව සංඛ්‍යාලේඛන පිළිබඳව දත්තයන් අපිට ලබාගත යුතුව තිබෙනවා. මීට පෙර අපේ රටේ අධිකරණවල කොපමණ නඩු ප්‍රමාණයක් තියෙනවද, කොපමණ විසඳිලා තියෙනවද, ඒවයි පිළිබඳව කිසිදු විද්‍යාත්මක පදනමක් ඇතුව හෝ සංවිධිත ක්‍රමයකට ඒ සංඛ්‍යාලේඛන පවත්වාගෙන යෑමක් සිද්ධ වුණේ නැහැ. නමුත් වර්තමානයේ වන විට අපි ඒ සංඛ්‍යාලේඛන වෙනමම එකතු කරමින් අදාළ පියවර ගනිමින් විශ්ලේෂණය කරමින් තිබෙනවා. ඒ අනුව මම කැමති 2016 වසරේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට අපේ රටේ අධිකරණවල විභාග වෙමින් විභාග වීමට නියමිතව පැවති නඩුවල සංඛ්‍යාව මේ ගරු සභාවට ඉදිරිපත් කරා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම නඩු පැවතුනේ ඒ දිනේ වෙනකොට 3566යි. ඒ කියන්නේ අපේ රටේ අධිකරණවල පවතින නඩුවලින් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 0.05යි. අභියාචනාධිකරණයේ නඩු 4837යි. ප්‍රතිශතයක් ලෙස ගත්තම 0.07යි. සිවිල් අභියාචන අධිකරණවල පැවති නඩු සංඛ්‍යාව 5973යි. ප්‍රතිශතයක් ලෙස 0.08යි. වාණිජ මහාධිකරණයේ නඩු සංඛ්‍යාව 3758යි. ප්‍රතිශතයක් ලෙස 0.05යි. අපරාධ මහාධිකරණවල නඩු සංඛ්‍යාව 16466යි. ප්‍රතිශතයක් ලෙස 2.3යි. දිසාධිකරණවල පැවති නඩු 171896යි. ප්‍රතිශතයක් ලෙස 23.2යි. මහේස්ත්‍රාත් අධිකරණවල 539392යි. ප්‍රතිශතයක් ලෙස 72යි. සම්පූර්ණ නඩු සංඛ්‍යාව 2016 දෙසැම්බර් 31ට 745888යි. දැන් මේ ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන අනුවගරු සභාපතිතුමනි බොහොම පැහැදිලිව පේනවා රටේ තියෙන අධිකරණවල තියෙන නඩු වලින් 72%ක්ම තිබෙන්නේ අපේ රටේ තිබෙන මහේස්ත්‍රාත් අධිකරණවල. ඒ කියන්නේ සාමාන්‍ය අපරාධ බරපතල ගණයට නොවැටෙන අපරාධ පිළිබඳව තමයි ඒ වැඩි සංඛ්‍යාව තිබෙන්නේ. දෙවනුව වැඩිම නඩු සංඛ්‍යාවක් තියෙන්නේ 171896ක්. ඒ කියන්නේ ප්‍රතිශතයක් විදිහට 23.2%. දිසා අධිකරණවල සිවිල් නඩු කටයුතු සම්බන්ධව දැන් මේ අද දින මේ ඉදිරිපත් කරපු පනත් කෙටුම් පතේ සඳහන් ඒ සංශෝධන බලපානවා අපේ රටේ තියෙන සියලුම සිවිල් අධිකරණවල තිබෙන නඩුවලට. ඊට අමතර ලෙස වාණිජ මහාධිකරණයේ තියෙනවා 0.05%. ඒ නඩුවලටත් මේ අද දින ඉදිරිපත් කරන නීති සංශෝධන අදාළ වෙනවා. ඒ අනුව මේ ඉදිරිපත් කරනු ලබන සංශෝධන වලින් අපි සුවිශේෂ වූ වෙනස්කම් රාශියක් කරන්න යෝජනා කරලා තිබෙනවා. නීතියේ යුක්තිය ඉටු කිරීම ප්‍රමාද වීම වැළැක්වීම තමයි මේ මූලික අරමුණ. ඒ අනුව සිවිල් නඩු විධාන සංග්‍රහයේ 27 වෙනි වගන්තියේ අපි කරපු සංශෝධනයන් අනුව මෙතෙක්කල් සිවිල් නඩුවක පාර්ශ්වකරුවන්ට භාර දිය යුතු ලිපි ලේඛන යනාදිය නීතිඥවරයාට භාර දීමේ ක්‍රමය පිළි අරගෙන තිබෙනවා. ඒ අනුව පාර්ශ්වකරුවන් සොයා ගැනීම ඔවුන්ට ලිපි ලේඛන පිළිගැනීම භාර දීම යනාදිය ඉතාමත්ම සමහර අවස්ථාවලදී දීර්ඝ කාලයක් ගතවන නිසා මේ ක්‍රමය තුළ අපිට කාල සීමාව අවම කර ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ඒකම විද්‍යුත් ඇපැල් මගින් දැන්වීම් යැවීම සහ ඒ නීතිඥවරුන්ට ඒ නඩු කටයුතු පිළිබඳව ගනුදෙනු කිරීමේ හැකියාවත් ලැබෙනවා. පාර්ශ්වකරුවෙක් මියගිය පසු නඩුවක ආදේශ කිරීමේ ක්‍රියාමාර්ගය මීට අවුරුදු 100 ගණනකට පෙර හඳුන්වා දීපු මේ ක්‍රමවේදය තුළ ඉතාමත්ම දීර්ඝ කාලයක් ගත වෙන ක්‍රියාදාමයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා අපි හඳුන්වලා දෙනවා මේ මගින් පාර්ශ්වකාරයෙක් මියගිය හොත් ආදේශ කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කිරීම සඳහා යම් නඩුවක පාර්ශ්වකරුවෙක් අධිකරණයට ඉදිරිපත් වෙන මුල් අවස්ථාවේදීම ඒ පාර්ශ්වය යම් හේකින් මිය ගිය හොත් නඩුවේ ඊළඟට ආදේශ කළ යුතු පාර්ශ්වය කවුද යන්න පිළිබඳව නම යෝජනා කරලා තිබීම, නම් තුනක් යෝජනා කරලා තිබීම. ඒ තුළ ආදේශ කිරීමේ ක්‍රියාදාමය සරල කිරීමටත් ඒ වගේම කාලය අවම කර ගැනීමටත් අපිට හැකියාව ලැබේවි. ඒකම ලේඛන නඩුවක ලේඛන ගොනු කරාට අවසන් වුණාට පසුව අපි හඳුන්වා දීලා තියෙනවා පූර්ව නඩු විභාග ක්‍රමවේදය. මේ පූර්ව නඩු විභාග ක්‍රමවේදය තුළ ලිපි ලේඛන ගොනු කර අවසන් වූ පසු ඒ පූර්ව නඩු විභාගයට දින නියම කිරීම සති 3කට නොඅඩු මාස 2කට නොවැඩි කාලයක් තුළ ඒ නඩු විභාගයට නියම කිරීම සඳහා නිශ්චිත කාල සීමාවන් මේකෙන් ඉදිරිපත් කරනවා. ඒකම නීතිමය විසඳිය යුතු ප්‍රශ්න පිළිබඳව නඩුව ආරම්භ කිරීමේදීම නීතිමය ප්‍රශ්න විසඳීම තුළින් නඩුවේ කටයුතු අවසන් කිරීමට හැකියාවක් තියෙනවා නම් ඊට ප්‍රමුඛතාවය ලබා දීලා සිද්ධිමය විසඳිය යුතු කරුණු පසෙකට තබලා මූලික වශයෙන් නීතිමය විසඳිය යුතු ප්‍රශ්න විසඳීම සඳහා ප්‍රතිපාදන මේ සංශෝධනවල අපි ඇතුළත් කරලා තියෙනවා. ඒකම පිළිගැනීම් සහ විසඳිය යුතු ප්‍රශ්න විභාගයේ සති දෙකකට පෙර පූර්ණ නඩු විභාගයක් පූර්ණ නඩු විභාග ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ මාස 3කින් අවසන් කළ යුතු ක්‍රමවේදයක් විදිහට තමයි අපි හඳුන්වලා දීලා තිබෙන්නේ. මේ අපේ අධිකරණ ක්‍රමයේ නඩු විසඳීමට අලුතෙන්ම අපි ඉදිරිපත් කරපු ක්‍රමවේදයක්. ඒ අනුව විශේෂයෙන්ම සිවිල් නඩු විධාන සංග්‍රහයේ 142 ඊ වගන්තිය අනුව ඒ ක්‍රියාදාමය පැහැදිලි කරලා තියෙනවා. පූර්ණ නඩු විභාගයේ මෙහෙවන විනිශ්චයකාරවරයෙක් වාර්තාගත කළ යුතු කරුණු කුමක්ද කියන කාරණය, සිද්ධිමය කරුණු හෝ ලේඛන හෝ ලේඛනවල අන්තර්ගත කරුණු පාර්ශ්වයන් විසින් පිළිගැනීම, යම් කරුණක් සම්බන්ධයෙන් පාර්ශ්වයන් එකඟ වීම, ඒ වගේම සිද්ධිමය හෝ ලේඛන ඔප්පු කිරීමේ ක්‍රමය පිළිබඳව එකඟතාවයක් ඇති කිරීම, කැඳවීමට නියමිත සාක්ෂිකරුවන්ගේ ප්‍රමාණය සම්බන්ධයෙන් එකඟතාවයකට එම විභාග වෙමින් පවතින නඩු දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් ඒකාබද්ධ කිරීම එකඟ වන කාරණා මත නඩු වෙනස් කිරීම, සමතයකට පත් කිරීම, බේරුම් කිරීම යන කරුණු රාශියක් මේකට අපි ඇතුල් කරලා තියෙනවා. අද සාමාන්‍ය ජනතාව අතර සමහර වෙලාවට මතයක් තියෙනවා මේ නඩු කියන එකත් හරියට සූදුවක් කරනවා වගේ කියලා. මොකද සමහර වෙලාවට මේ අද තියෙන ප්‍රතිවිරුද්ධ ක්‍රමවේදය නැත්නම් ඇඩ්වර්සරියල් ජුඩිෂියල් ඇඩ්මිනිස්ට්‍රේෂන් සිස්ටම් එක තුළ සමහර වෙලාවට නඩුවක පාර්ශ්වකරුවන් ඒ වගේම නඩුවලට පෙනී සිටින නීතිඥින්වත් නඩු විභාගය ආරම්භ වෙනකන් දන්නේ නැහැ මොනවද නඩුවට ඉදිරිපත් කරන සාක්ෂි කියලා. ඒ ඉදිරිපත් කරන සාක්ෂි ලේඛනගත කළත් සාක්ෂිකරුවන්ගේ නම් ලේඛනගත කරත් ඒ ලේඛනවල තියෙන මොනවද කියලා දන්නේ නැහැ. සමහරලාට එය පුදුමසහගත තත්වයට පත්වෙන විදිහට නඩුවේ ස්වභාවය සාමුලින්ම වෙනස් වන ආකාරයක් ඇති කිරීමට තරම් ප්‍රබල විදිහට ඒව බලපාන්නට ඉඩ තියෙනවා. ඒක නිසා එවැනි ක්‍රියාදාමයක් තුළ අපි විශ්වාස කරන්නේ යුක්තිය සහ සාධාරණය ජනතාවට නඩුවේ පාර්ශ්වකරුවන්ට ඉටු වෙනවා කියලා. ඒක නිසා මුල් අවස්ථාවේදී දෙපාර්ශ්වයට වගේම සමහරලාට විනිශ්චයකාරතුමා දන්නෙත් නැහැ තමන් මේ විසඳන්න යන නඩුවේ ඇත්තටම විසඳිය යුතු ප්‍රශ්න මොනවද කියලා. පාර්ශ්වකරුවන් ඉදිරිපත් කරන්න යන සාක්ෂි මොනවද කියලා දන්නේ නැහැ. ඒක නිසා නිතරම මේ පුදුමය එළඹෙන ආකාරයට නඩු විභාග එහාට මෙහාට දෝලණය වෙමින් තමයි සිදුවෙන්නේ. විනිශ්චයකාරවරයෙකුගේ තත්ත්වයත් එහෙමයි. ඒ නිසා මේ තත්ත්වය වෙනස් වෙන්නට ඕන පාර්ශ්වකරුවන්ට, ඒ පාර්ශ්වකරුවන්ට පෙනී සිටින නීතිඥවරුන්ට, ඒ වගේම විනිශ්චයකාරතුමන්ලන්ට ඒ තමා ඉදිරියේ විභාග කරන ඒ නඩුව පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට නම් ඒ සාක්ෂිකරුවෝ වගේම ඒ ලේඛන මොනවද, ඒ ලේඛනවල අඩංගු කාරණා කුමක්ද කියන කාරණ පිළිබඳව මූලික දැනීමක් ලබා ගන්න අවස්ථාව මේ වගේ ලැබෙනවා. ඒකම නඩු දෙකක් හෝ වැඩි ගාණක් ඒකාබද්ධ කිරීම. සමහර වෙලාවට ගරු සභාපතිතුමනි එක හා සමාන නඩු 10 15 20 තියෙනවා එකම පාර්ශ්වකරුවන් අතර. ඒ හැම නඩුවකම දෙන හැම සාක්ෂියක්ම නැවත වතාවක් නඩු දෙකක් නම් දෙවතාවක් නඩු පහක් නම් පස් වතාවක් ඒ සාක්ෂි නැවත මෙහෙවන්න ඕනේ. ඒ පිළිබඳව නැවත නැවත හරස් ප්‍රශ්න අහන්න ඕනේ. ඒක නිසා අද අධිකරණවල කාලය නිකරුණේ විශාල වශයෙන් නැති වෙලා ගිහින් තියෙනවා මේ පිළිබඳව හරි ක්‍රමවේදයක් නැතිකම නිසා. එනිසා සමාන නඩු තියෙනකොට නඩු දෙකක් හෝ වැඩි ගන්නක් එකට ඒකාබද්ධ කරලා නඩු විභාගයක් පවත්වන්න. එහෙම නැත්නම් නඩු ගණනාවක් සමාන නඩු තියෙන අවස්ථාවලදී එක නඩුවක මෙහෙවනු ලබන සාක්ෂි අනෙකුත් නඩුවලත් සාක්ෂි බවට පිළිගනිමින් නඩු තීන්දුව ලබා දීම යනාදී සඳහා නීති ප්‍රතිපාදන සකස් කර දීම තමයි මේ මගින් සිද්ධ වෙන්නේ. ඒකම මේ පූර්ණ නඩු විභාග ක්‍රමය තුළ අපි වැඩි වශයෙන් අපේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ නඩු විභාගයට යෑමට වැඩිය නඩු විභාගය ආරම්භ වෙන්නට කලින් පාර්ශ්වකරුවන් අතර සුහද ලෙස සාකච්ඡා කරලා නීතිඥවරුන් විනිශ්චයකාරතුමාගේ මෙහෙයවීම තුළ සමතයක් ඇති කර ගැනීම. මොකද අපේ රටේ සමතකරණය නිසි ලෙස ක්‍රියාත්මක කරනවා නම් ඒ අපේ රටේ සාර්ථක දෙයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. දැන් අපේ සමත මණ්ඩල තියෙනවා. මීට පෙර 1958 සමත මණ්ඩල ක්‍රමයක් හදලා තිබුණා. ඒක පස්සේ කාලෙදී අහෝසි වුණා. නමුත් ඒ ක්‍රමේ තියෙන වැදගත්කම අවබෝධ කරගත්ත නිසා 1988 නැවතත් සමත මණ්ඩල පනත ගෙනාවා. ගිය වසර වෙනකොට සමත මණ්ඩලවලට ලංකාවේ සාමාන්‍යයෙන් සුළු ආරවුල් 200,000කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වෙනවා. ඒවායෙන් අවම වශයෙන් 50%ක් සමතයකට පත් වෙනවා. ඒ කියන්නේ මේ වගේ ක්‍රම තියෙන ලෝක අනිකුත් රටවල් එක්ක අපි සංසන්දනය කරලා බැලුවොත් මේක ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක්. මෙහි ප්‍රගතිය ඉතා ඉහළයි. 50%ක් කියන්නේ විශාල සංඛ්‍යාවක්. ඒ 50%ක ප්‍රමාණයත් අධිකරණ වලට ගිහිල්ලා ගොඩ ගැහුණා නම් මේ නඩු විසඳීමේ ක්‍රියාවලිය අනිකුත් නඩුත් සෑහෙන කාලයක් ගත වෙනවා. ඒ සාර්ථක නිසා තමයි අපි පහුගිය දවස්වල සමත මණ්ඩල වලට යොමු කිරීම සඳහා වන ආරවුල් වල මූල්‍ය වටිනාකම 200,000 ඉඳලා 105 දක්වා අපි වැඩි කරන්නට කටයුතු කරේ. ඉතින් ඒක නිසා මූලික වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා සිවිල් අධිකරණ වලත් දෙපාර්ශවයන් අතර සුහදතාවය වර්ධනය කරගන්නින් එකිනෙකාට විරුද්ධව ප්‍රතිවිරුද්ධ වෛරය දේශීය ක්‍රෝධය ඇති වෙන එක වළක්වමින් පාර්ශ්වකරුවන් අතර යම්කිසි එකඟතාවයක් ඇති කරලා සමතකරණයක් කිරීම. අපි විශ්වාස කරනවා මේ කාලයක් යනකොට අපි රටේ සාර්ථකව ඉටු කරගන්න හැකි කාලය දෙයක් බවට පත්වේවි. ඒකම සිවිල් නඩු විධාන සංග්‍රහ 151 අයන්න සංශෝධනය මගින් නඩුවක පාර්ශ්වකරුවෙකුගේ මූලික සාක්ෂිය. සමහර නඩුවල පැයක් යනවා, සමහර නඩුවල මූලික සාක්ෂියට දවස් 2-3 යනවා. ඉතින් ඒ නිසා මේ මූලික සාක්ෂියට ගත වෙන කාල සීමාව ගත්තම ඉතාම දීර්ඝ කාලයක්. අපි හඳුන්වලා දෙනවා මේ මගින් මූලික සාක්ෂිය දිරුම් ප්‍රකාශයක් මගින් ඉදිරිපත් කරා. එතකොට අර මූලික සාක්ෂි දීම සඳහා යන කාලය සම්පූර්ණයෙන්ම අධිකරණවල ඉතුරු වෙනවා. ඒ ඊළඟට ඒ මූලික සාක්ෂි දිරුම් ප්‍රකාශ තුලින් ඉදිරිපත් කිරීම මගින් ඒ දිරුම් ප්‍රකාශයට අපි ඒකේ තියෙන කරුණුවලට අනවශ්‍ය පිළිගැනීමක් ලබා දෙන්නේ නැහැ. අධිකරණයට ඒ බලය පවරලා තියෙන ප්‍රවාදක කරුණු, ඒ වගේම අපහාසාත්මක නැත්තම් අපකීර්තිය ගෙන දෙන කරුණු තියෙනවා නම් ඒවා කපා හරිමින් එයා ඒ දිවුරුම් ප්‍රකාශවල අවශ්‍ය කොටස් පමණක් නඩුවේ කටයුතු වලට අදාළ කර ගැනීම සඳහා. එකම රජයේ ආයතනවල ආයතන ලබා දෙන සහතික පිටපත්, රාජ්‍ය දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන, රාජ්‍ය සංස්ථා යන ඒවා ලබා දෙන සහතික පිටපත් අද තියෙන නීති තත්ත්වය අනුව සෑම දෙයක්ම ඔප්පු කරන්න ඕන. ඒවායේ බැලු බැල්මට පෙනෙන සාක්ෂියක් විදිහට පිළිගැනුණත් එහෙම අධිකරණය ඒ මත කටයුතු කිරීම තරමක් අධෛර්යමත් වෙලා තියෙනවා. පැහැදිලි නීති ප්‍රතිපාදන නැති නිසා ඒවායේ යම් පූර්ව නිගමනයක් විදිහට පිළිගැනීමේ බැලු බැල්මට පෙනෙන සාක්ෂියක් ලෙස පිළිගත යුතුයි කියලා පූර්ව නිගමනයක් සාක්ෂ්‍යාඥා පනිති තිබුණත් සිවිල් නඩු විධාන සංග්‍රහයේ පැහැදිලි ප්‍රතිපත්තියක් ඇතුළත් කිරීම තුළින් මේ වඩාත් කාර්යක්ෂම ලෙස ඉටු කර ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. ඒකම සිවිල් නඩු විධාන සංග්‍රහයේ 774 වගන්තිය අපි සංශෝධනය කරන්නට යෝජනා කරලා තියෙනවා මේ මගින්. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට ඉදිරිපත් වෙන්නේ මුල් අවස්ථා අධිකරණයක් විසින් දීපු නඩු තීන්දුවක් එරෙහිව අභියාචනයක් කරපුවාම ඒ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කළාට පස්සේ මේ 1889 සම්මත කරලා තියෙන සිවිල් නඩු විධාන සංග්‍රහය අනුව අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළත් නැවතත් ඒ නඩු තීන්දුව මුල් අවස්ථා අධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ යුතුයි. ඒ සඳහා නඩු වාර්තාව ගෙන්වා ගැනීම, ඒ සඳහා පාර්ශ්වයන්ට දැන්වීම යැවීම යනාදිය නිසා සමහර වෙලාවට දීර්ඝ කාලයක් පාර්ශ්වකරුවන්ට බලාගෙන ඉන්නවා තමන් ලබාගත් නඩු තීන්දුවේ ප්‍රතිඵල භුක්ති විඳින්න. මේදී ප්‍රායෝගිකව සිදුවෙන්නේ අභියාචනාධිකරණයේදී හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඒ තීන්දුව අනුව අවාසි සහගත නඩුවේ අවාසි සහගත පාර්ශවය කරන්නේ බොහෝ වෙලාවට ඔහුට දෙන දැන්වීම හෝ සිතාසිය මගහැරිමින් සිටීම. සමහරලාට අවුරුදු ගණන් ගත වෙනවා මේ දැන්වීම ඔහුට බාර කරන්න ඔහු එක්ක මගහරිනව එහෙම නැත්නම් නිවසේ නැහැ කියලා පිස්කල්වරයා පාවිච්චි කරලා වෙනත් ක්‍රමයක් අනුගමනය කරනවා. මේක නිසා අවුරුදු 10 15 20 නඩු කියලා තීන්දුවක් ලබාගත් පාර්ශවයට මේ තීන්දුවේ ප්‍රතිඵලයක් නැහැ. මේ ප්‍රමාදය නිසා. ඉතින් මේ ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා තමයි 774 අපි සංශෝධනය කරලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ හරි අභියාචනාධිකරණයේ හරි අභියාචනයේ නඩු තීන්දුවක් දුන්නට පස්සේ නැවත වතාවක් මුල් අධිකරණයේ මේ ප්‍රකාශ කිරීමේ ක්‍රියාදාමයක් අනුගමනය කරන්නට උවමනා නැහැ. එය මුල් අධිකරණයේ විසින් ප්‍රකාශයට පත් කළාසේ සමාන ලෙස නීතිය මගින් පූර්ණ නිගමනය කළ යුතුයි කියලා. ඒ අනුව අධිකරණවල විශාල වශයෙන් මේ නඩු තීන්දුව දීවෙන් පස්සේ ක්‍රියාත්මක කර ගැනීම සඳහා තිබෙන ප්‍රමාද වීම වළක්වා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. මූලික වශයෙන් ගරු සභාපතිතුමනි, මෙම සංශෝධන පනත් කෙටුම්පතේ ඇතුළත් වන්නේ මෙම කාරණා. අපි දන්නවා සිවිල් නඩු සහ අපරාධ නඩු කියන මේ හැම එකක්ම සම්බන්ධ, ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් කඩකිරීමේ නඩු, අභියාචනාධිකරණයේ රිට් ආඥා නඩු වැනි ඒවා පිළිබඳවත් මේ ප්‍රමාදය ගැන ලොකු මැසිවිල්ලක් රටේ ජනතාවගේ තියෙනවා. ඒ නිසා මෙම ප්‍රමාදය වළක්වා ගැනීමත් යුක්තිය සාධාරණ ලෙස ඉෂ්ට කර දීම සඳහාත් පසුගිය අවුරුදු දෙකක කාලය තුළ අපි අධිකරණ අමාත්‍යාංශය විදියට විශේෂ නීති ගණනාවක් සම්මත කරන්නට යෙදුණා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ විශේෂ විධිදාන පනත 2013 අංක 3 දරන පනත නැවත වතාවක් අපි දීර්ඝ කිරීම තුළින් අපරාධ නඩුවල පරීක්ෂණ කටයුතු සාර්ථකව ඉටු කර ගැනීම සඳහා අවස්ථාව උදා වෙන විදිහේ නීති ප්‍රතිපාදන සම්පාදනය කරලා තියෙනවා. ඒකම අපේ රටේ වසර 200කට වැඩි කාලයක් නීති යන පනත් තිබුණත් අපරාධකරුවෝ සම්බන්ධව නඩු විභාග කිරීම, යුක්තියට කිරීම පිළිබඳව හොඳ ක්‍රමවේද තිබුණත් අපේ රටේ මෙතෙක් තිබුණේ නැහැ අපරාධයක වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සහ සහනයක් ලබා දීමේ ක්‍රමවේදයක්. ඒ අනුව පළවෙනි වතාවට තමයි 2015 අංක 4 දරන අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට ආරක්ෂාව ලබා දීමේ පනත් කෙටුම්පත සම්මත කරලා ඒ අධිකාරිය අපි නිර්මාණය කළේ. ඒකම කාලාවරෝධී විශේෂ විධිවිධාන පනත සම්මත කරන්නට යෙදුණා. මොකද වසර 30ක දීර්ඝ යුද සමයේ තම තමන්ගේ දේපළ වල භුක්තිය රඳව ගන්න බැරි දේපළ වල නියම අයිතිකාරීන්ට තමන්ගේ අයිතිය තහවුරු කරගන්න තිබුණ ලොකු බාධාවක් තමයි කාලාවරෝධී ආඥා පනතේ වසර 10ක කාල සීමාව. ඒක නිසා ඒ යුද්ධය නිසා අවතැන් වෙච්ච යුද්ධය නිසා තමන්ගේ අයිතිවාසිකම් අධිකරණයට ගිහිල්ලා තහවුරු කරගන්න බැරි පාර්ශවයන්ට ඒ වසර 10 සීමාව අපි ඉවත් කරලා දීලා තියෙනවා. ඒ කාල සීමාව තුළ, අදාළ කාල සීමාව තුළ ඒ නඩු කටයුතු ඉදිරිපත් කරලා තමන්ගේ අයිතීන් තහවුරු කර ගැනීම සඳහා. ඒකම අධිකරණවල ගොඩ ගැහිලා තිබුණු නඩු භාණ්ඩ බැහැර කර ගැනීම අපිට ප්‍රශ්නයක් වෙලා තිබුණා. අධිකරණ ශාලා, අධිකරණ භූමි මේ නඩු භාණ්ඩ වලින් පිරිලා ඉතිරිලා ගියපු තත්ත්වය තුළ අධිකරණවල රාජකාරිවලට විශාල බාධාවක් වුණා. ඒක ඒ අපරාධ නඩු විධාන සංග්‍රහය 431 432 වගන්ති සංශෝධනය කිරීමට ලක් කරලා අපි සෑහෙන ප්‍රමාණයකට අවම කරගෙන තිබෙනවා. ඒකම 1969 අංක 3 දරන නීති කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම තුළ වර්තමානයේ නීති කොමිෂන් සභාව ඉතාමත්ම සාර්ථකව ක්‍රියාශීලීව කටයුතු කිරීම මගින් රටට අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ නීති සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයට ඒ කොමිෂන් සභාවේ සහාය අපිට ලබා ගන්න හැකියාව ලැබුණා. ඒකම අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු අවලංගු කිරීමේ ක්‍රියාදාමය පිළිබඳව අධිකරණයේ දීපු තීන්දුවක් නිසා අපේ රටේ ආර්ථිකයට විශේෂයෙන්ම නිශ්චල දේපළ වලට අදාළ කරුණුවලට විශාල බලපෑමක් තිබුණා. ආර්ථිකයට දියුණු වෙන්නට තිබුණු ඉඩකඩ ඇහිරලා තිබුණා. ඒක නිසා පසුගිය මාස කීපය තුළ අපි ඒ තෑගි ඔප්පු අවලංගු කිරීම පිළිබඳ විශේෂ විධිවිධාන පනත ක්‍රියාත්මක කිරීම තුළින් ඒ කාරණය අපි निराකරණය කරගෙන තිබෙනවා. ඒකම අද රටට අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ කුමක්ද කියලා හඳුනාගෙන ඒවා ගෙන ආයුත්තේ කුමක්ද කියලා විශේෂඥ ඥානය අපිට උමනා කරලා තියෙනවා. Egini Sadikara Namatyanse, E Pilibandava, E Niti Parishine, Kirima Pilibandava, Aubodhyaktiana, Dani Maktiana, Niladarin, Samaka, Eka Bad the Kerala, Columba Vishwavidyalaya Niti Parishine, Kakapi Arambakarlatino, E Parishan Tuling, Apita Idiri, the Handunaganda Puluanganova, Ratat Avashya, Niti Pratisanskaran, Kumagda, Eva Sidukala Yute, Kese the Kela. Ekama Aperate Berun Karana Visheshima Jatyantara Velanda Prajava Aperate Karana Ayojana Yanadiyedi Barapatala Prashna Matu Wenawa Ewakema Ape Rajaya Videshi Ratawal Ekka Samagam Ekka Vishala Vashayen Givisum Walata Elambenawa Ewayedi Metek Pawathi Niti Anuwa Ekko Api Berun Karanayak Sandaha Singapore Berun Karanayata Yannona Ehema Naththam London Nuwara Thiyena Berun Karanayata Yannona Eya Ithamathma Adhika විශාල වියදමක් දරන්න වෙන ක්‍රියාදාමයක් එය එක පැත්තකින් රජයට ජනතාවට අහිතකර ලෙස බලපෑවා අනිත් පැත්තෙන් අපි රටේ ව්‍යාපාරික ප්‍රජාවට අහිතකර ලෙස බලපෑවා ඒක නිසා අපි වර්තමානයේ ජාත්‍යන්තර බේරුම් කරන මධ්‍යස්ථානයක් ආරම්භ කරලා තියෙනවා ඒ මුල් අදියරේ තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේක ව්‍යාප්ත කරලා ලංකා ව්‍යාපාරිකින්ට නෙවෙයි මේ කලාපේ ඕනම අපේ රටේ නෙවෙයි පිට රටක වුණත් සිදුවන ආරවුලක් වාණිජ ආරවුලක් සම්බන්ධව ඒ බේරුම් කරන ක්‍රියාදාමයේ අපේ රට තුල අපේ බේරුම් කරන අධිකරණය තුලින් ඒ ඉෂ්ට කරලා දෙන්න අපේ ගරු අමාත්‍ය රවුෆ් හකිම් මැතිතුමා ඉන්නවා මගේ පූර්වගාමී ඇමතිවරයා විදියට මේ ඒ එතුමා තමයි මේ ක්‍රියාදාමය ආරම්භ කරන්නට කටයුතු කළේ ඒකම අපේ රටේ වාණිජ අධිකරණයක් තියෙනවා අධිකරණය තුල අපි දන්නවා කොහොම නමුත් කාලයක් යනකොට නඩුවල යම් යම් ප්‍රමාද තියෙනවා අපේ රටේ තියෙන අධිකරණ ක්‍රම තුල ක්‍රමයේ තුල ප්‍රතිවාදී ක්‍රමවේදයකට යෑම තුල මේ නඩු කටයුතු වල විශාල ප්‍රමාදයක් සිද්ධ වෙනවා ඒ නිසා මේ පිළිබඳව ඇත්තටම අවධානය යොමු වෙලා තියෙනවා අපේ රටේ පාර්ලිමේන්තුවේ බොහෝ ඈත අතීතයේ ඒ කියන්නේ 2000 පමණ එනෝ 2000 අංක 44 දරන වාණිජ සමත මධ්‍යස්ථාන පනත අපේ රටේ සම්මත කරාට අපි අපි ජාත්‍යන්තර වෙළඳ ඇමතිතුමා මලි සමරවික්‍රම ඇමතිතුමාගේ අවධානය යොමු කරනවා මේ පනත සම්මත වුණාට අපි එහෙම ක්‍රමයක් අපේ රටේ ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා දේශීය ව්‍යාපාරිකයන්ට දේශීය ආයෝජකයන්ට තමන්ගේ තිබෙන ඒ ආරවුල් අධිකරණවලට නොගිහින් වාණිජ සමතකරණ මධ්‍යස්ථානයට ගිහිල්ලා ඒ ප්‍රශ්න ඉතාමත්ම කෙටියෙන් අඩු වියදමකින් අඩු කාලයකින් මිත්‍රශීලී ලෙස විසඳ ගැනීම සඳහා අපි ක්‍රමය ආරම්භ කරා. ඒකත් මූලික අධීරේ තියෙන්නේ ඒ ක්‍රියාත්මක වෙනකොට ඒ වාණිජ ආරවුල් විසඳා ගැනීමේ ක්‍රමයක් කල්යාමකින් තොරව ඉක්මනට ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා ඒකම ළම ආරක්ෂක පනත් කෙටුම්පත පිළිබඳව අපි විශේෂ අවධානය යොමු කරලා තියෙනවා විශාල වශයෙන් ළමයින්ගේ අපචාර ළමයින්ට විරුද්ධව සිදුවන ක්‍රූර වද හිංසා වගේ දේවල් සම්බන්ධව කාරණේ සමාජයේ දැඩි මතයක් ඇති වෙච්ච යුගයක් මූලික වශයෙන් අවශ්‍ය පියවර අපි අරගෙන තියෙනවා ඒ කාන්තා සහ ළමා අමාත්‍යාංශය ඒ වගේම නොයෙකුත් සිවිල් සංවිධාන මේකට බැඳිලා තියෙනවා අනිත් ඒ ආයතනවල ඒ අවශ්‍ය විමර්ශන වාර්තා ඒ වගේම ඒ රෙකමෙන්ඩේෂන්ස් නිර්දේශ අපිට ලබා දුන් වහාම අපි එයත් ක්‍රියාත්මක කරන්න යනවා අනිත් කාරණය තමයි මේ නොතාරිස් ආඥාපනත වර්තමානයේ තියෙන නොතාරිස් ආඥා පනත තියෙන හුඟක් දුර්වලකම් බ්‍රිතාන්‍ය පාලකීන්ගේ කාලේ ඇතිවෙච්ච පනෝපු මේ නීතිය තුළ ව්‍යාජ ඔප්පු ලිවීම දේපල නොයිකුත් දේපල
Honorable Minister, you have 5 minutes more.
5 more minutes, right. හුඟක් දේවල් ඒක පොදු කරුණක් බවට පත් වෙලා තියෙනවා අද පත්තරයක් ගත්තත් මාධ්‍ය අපිට පේනවා නිරන්තරයෙන්ම මිනිසුන්ගේ දේපල පිළිබඳව වංචනික ඔප්පු ලියලා ඒ වගේම වංචනික විදියට ලේඛන සකස් කරලා අයිති කරගන්න උත්සාහ දරන වංචාකාරීන් බොහොම වැඩි. ඒකට මේ නොතාරි සාඥා පනතේ තියෙන අඩුලුහුඩුකම් අනුබලයක් වෙලා තියෙනවා. ඒක නිසා ඒ දුර්වලතා ඉවත් කරගනිමින් අපි මේ වන විට කෙටුම්පත් කරලා තියෙන නොතාරි සාඥා පනත සංශෝධනය කරන්න. ඒකම අපරාධයක වගකීම් දැරීමේ අවම වයස් සීමාව අවුරුදු 12 දක්වා වැඩි කිරීමට අවුරුදු 8 සිට අවුරුදු 12 දක්වා වැඩි කිරීම සඳහා පනත් කෙටුම්පතක් අපි සකස් කරලා තියෙනවා. ඒකම 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට සංශෝධනයක් ඉදිරිපත් කරමින් අපරාධයක සැකකරුවෙකුට හෝ චූදිතයෙකුට නීතිඥ සහාය සාධාරණ ලෙස නීතිඥ සහයක් ලබා ගනිමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා මේ මගින් ඉඩ කඩ ලැබෙනවා. ඒකම 1926 අංක 6 දරන අපරාධ වැළැක්වීමේ ආඥා පනත අපි සංශෝධනය කිරීම සඳහා මේ වෙන විට කෙටුම්පත් සකස් කරලා තියෙනවා. ඒ මගින් අපි බලාපොරොත්තු වෙනවා රට පුරා දියත් වෙන මේ අපරාධ සංඛ්‍යාව එක්තරා මට්ටමකට අවම කර ගැනීම පිණිස. ඒකම තවත් බොහෝ වංචා දූෂණවලට යොදාගනු ලබන නීති ක්‍රමයක් තමයි අපේ රටේ තිබෙන බාර ආඥා පනත. 1917 අංක 9 දරන බ්‍රිතාන්‍ය පාලන සමයේ සම්මත කරන ලද පනතක් වර්තමානයේ තිබෙන මේ තාක්ෂණ දියුණුවත් එක්ක මේ පනතේ ප්‍රතිපාදන අයුතු ලෙස යොදා ගැනීමෙන් නොයෙක් ආකාරයට වංචා දූෂණ වීමට තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒක නිසා ඒවා ඇහිරීම සඳහා අපි පනත් කෙටුම්පත් මේ වෙනකොට සකස් කරගෙන තියෙනවා. ඒකම බෙදුම් නඩු පනතටත් සාපරාධී කාරණාවලදී බෙදුම් නඩු පනතත් සංශෝධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකම සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ සංශෝධන පනත අපි ඉදිරිපත් කරලා ක්‍රියාත්මක කිරීම තුළින් ලෝකේ නොයෙකුත් රාජ්‍යවල සිටගෙන කරනු ලබන අපරාධ මෙහි පුරවැසියන් වෙනත් රාජ්‍යවලත් ඒ රාජ්‍යවල පුරවැසියෝ මෙහි ඇවිල්ලත් ඒ කරනු ලබන අපරාධ සම්බන්ධ එක එක රටවල්වලට අන්‍යෝන්‍ය ලෙස නීති උපකාර ලබා ගැනීම සඳහා ගිවිසුම් රාශියක් අපි ක්‍රියාත්මක කරා. ඒ අතර බෙලාරුස් රාජ්‍ය, චීනය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය ජනාදී රටවල් ඇතුළත් කරලා තියෙන රුසියාව, යුක්‍රේන් වගේ රටවල් ගණනාවක් ඊට සම්බන්ධ කරලා තියෙනවා. ඒක මේ රටවල් අතර අන්‍යෝන්‍ය ලෙස සිරගත වෙලා සිටින ඒ රටවල්වල පුරවැසියන් හුවමාරු කර ගැනීමේ ගිවිසුම් අපි අත්සන් කරලා ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒකම වර්තමානයේ පවතින මේ ඉතාමත් පැරණි සිවිල් නඩු විධාන සංග්‍රහයත් අපරාධ නඩු විධාන සංග්‍රහයත් අපි විශ්වාස කරනවා වර්තමානයට ගැලපෙන ලෙස අලුතෙන්ම සකස් කළ යුතුයි කියලා. ඊට අවශ්‍ය මූලික නිර්දේශ ලබා ගැනීම සඳහා කමිටු දෙකක් පත් කරලා තියෙනවා. සිවිල් නඩු විධාන සංග්‍රහය සම්බන්ධව ගරු අගවිනිසුරුතුමාගේ සභාපතිත්වයෙන් කමිටුවකුත්, අපරාධ නඩු විධාන සංග්‍රහය සම්බන්ධව ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගරු බුවනෙක අලුවිහාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවකුත් පත් කරලා ඒ පිළිබඳව නිර්දේශ ලැබෙමින් පවතිනවා. ඒකම අපි අධිකරණ සේවා කොමිසම දැනුවත් කරලා අපි කරපු ඉල්ලීමක් අනුව මේ වන විට ගරු අගවිනිසුරුතුමා අධිකරණ සේවා කොමිසමේ සභාපතිවරයා විදිහට ලංකාවේ සියලුම සිවිල් සහ අපරාධ අධිකරණවලට චක්‍රලේඛන මගින් දැනුම් දීලා උපදෙස් දීලා තියෙනවා. අවුරුදු 10කට වැඩි සිවිල් නඩු ඒ අධිකරණවල තියෙනවා. වසරක් ඇතුළත අසා නිම කිරීමටත්, වසර 5කට වැඩි පැරණි අපරාධ නඩු වසරක් ඇතුළත අසා නිම කළ යුතු බවටත් ඒ චක්‍රලේඛන මගින් ලබා දීලා දැන් මේ වෙනකොට එය ඉතාමත්ම එහි ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. අපේ අධිකරණ ශ්‍රේෂ්ඨ විනිශ්චයකාරතුමල්ලා මේ මීට ඉතාමත්ම කැමැත්තෙන් අනගි සහයෝගයක් අපිට ලබා දෙනවා. ඒක නිසා අද වෙනකොට අධිකරණවල නඩු විභාග වෙන ප්‍රමාණය වේගයෙන් සීග්‍රයෙන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. තව අවුරුද්දක් දෙකක් විතර යනකොට අපිට විශ්වාසයක් තියෙනවා බොහෝ මේ ප්‍රමාදයන් අවම කරගන්නට පුළුවන් කියලා. ඒකම රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කාලයක් තිස්සේ අපේ රටේ අධිකරණවල නඩු ප්‍රමාද වීමට බලපාපු මූලිකම ආයතනේ, සමහරලාට නඩු දින 10 15 20 රස පරීක්ෂක වාර්තා ලැබී නැත කියලා තමයි කල් දාන්නේ. නමුත් අද වෙනකොට අපි ගරු සභාපතිතුමනි ආසියාවේ තියෙන හොඳම පරීක්ෂණාගාර 10ක් අපි හදලා තියෙනවා ISO සහතික අරගෙන. ඒක නිසා මේ වන විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කිසිම වාර්තාවක් මාසෙකට වැඩිය ප්‍රමාද වෙන්නේ නැහැ. දළ වශයෙන් මාසෙකට වාර්තා ඉල්ලලා භාණ්ඩ 6000ක් එනවා. ඒ 6000ම මාසයක් ඇතුළත ඒවයි වාර්තා ලබා දෙනවා. ඒකම අපි අලුතෙන් කොරියානු රජයෙන් කොයික ආයතනින් අපිට අපි ආධාරයක් ඉල්ලගෙන රුපියල් මිලියන 500ක අලුත් විද්‍යාගාර දෙකක් ඇති කරා. ඒක නිසා
Honorable Minister, please wind up.
Another 3 minutes. දැන් අපිට DNA තාක්ෂණයට සාම්පල් පිටරටවල්වල විද්‍යාගාරවලට යවන්න ඕනේ, අපේ රටේ කරන්න පුළුවන්. ඩිජිටල් තාක්ෂණය, ෆොරන්සික්, ඒ වගේ පර්යේෂණවලට වෙනම වෙනම තියෙනවා විද්‍යාගාරයක් අද අපේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විද්‍යාගාර 12ක් තියෙන අංග සම්පූර්ණ විද්‍යාගාරයක නිසා ඉතාමත්ම ඉක්මනින් නිවැරදි ලෙස වාර්තා ලබා දෙමින් අධිකරණවල යුක්තිය පසඳ දෙලීමේ ක්‍රියාවලියට ඉතාමත්ම සාර්ථකව සහාය දෙන ආයතනයක් බවට මේ පත් වෙලා තියෙනවා. ඉතින් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මීටත් වඩා අධිකරණ ශාස්ත්‍රයේ කාර්යක්ෂමතාවය වැඩි කරමින් ඊට අවශ්‍ය අලුත් ක්‍රමවේද හඳුන්වා දෙමින් සිවිල් නඩු විධාන සංග්‍රහයත් අපරාධ නඩු විධාන සංග්‍රහයත් අලුත්ම නඩු විධාන සංග්‍රහයන් විදියට හඳුන්වා දෙමින් අපේ මේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය වේගවත් කරන්න ශක්තිමත් කරන්න ඒ වගේම අධිකරණ වලින් ලැබෙන සෑම තීන්දුවක්ම සාධාරණ යුක්තිසහගත තීන්දුවක් බවට පත් කරමින් රටේ ජනතාවගේ සුභ සිද්ධිය ඇති කරන්න. බොහොම ස්තුතියි.
Thank you very much, Honorable Vijitha Kherath. Varsha Painter Porter.
එන් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ඉතිහාසයේ තුලම අධිකරණ අමාත්‍යාංශය එක්ක බැඳී තිබුණා බොහොම පැහැදිලිව බන්ධනාගාර විෂය. දැන් නමුත් මේ වෙන විට බන්ධනාගාර විෂය වෙනත් අමාත්‍යාංශයක අධිකරණ විෂය ඔබතුමාගේ යටතේ තියෙන. ඉතින් මං හිතනවා ප්‍රායෝගික දෙයක් මේක. මේක මේ මේ සභාගමෙත් කතා වෙනවා අඩුයි. ඒ දෙක එකට තියෙනකොට එක අමාත්‍යවරයෙක් යටතේ විශේෂ ඔබතුමා වගේ අමාත්‍යවරයෙක් යටතේ මේ විෂය ගැන දන්න කෙනෙක් යටතේ තියෙනකොට මේ අද හිරගවල්ලලා තියෙන තදබදය මේ හිරේ යන්නේත් මිනිස්සු. වැරදි කළා වෙන්න පුළුවන් නොකළ වෙන්න පුළුවන්. අද හිරගවල්ලලා තියෙන ඒ ඉතාමත්ම විෂමතාවයන් ඇතිවීමට ප්‍රධාන සාධකය වෙලා තියෙනවා මහේස්ත්‍රාත්තුමන්ලා හිරගෙදරත් එක්ක තියෙන සම්බන්ධතාවයේ නොමැතිකම තුන. ඒ හිරගෙදර ඉන්න සිරකරු රඳවියන් ප්‍රමාණය කොපමණද? ඔවුන්ට ලබා දෙන පහසුකම් මොනවාද? ඔවුන් මේ වාට්ටුවල ඉන්න පුළුවන්ද කියන එක මේ ප්‍රශ්නය තියෙනවා. ඉතින් මං ඔබතුමාගෙන් මේ වෙලාවේ යෝජනා කරන මේ රජය කැබිනට් සංශෝධනයක් යන වෙලාවේ මේ අමාත්‍යාංශය එක අමාත්‍යාංශයක් යටතේ ලබා ගන්නව නම් මං හිතන්නේ මේ රටේ නීතිය සහ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට
කැඩගැට
මම විශ්වාස
කරනවා. අධික මේ මේ බන්ධනාගාරවල තදබදය ඔබතුමා කියපු එක ඒක ඒක ඇත්ත ඇත්තේ කාරණය අපි පිළිගන්නවා. දැන්ට 10,000ක් පමණ බන්ධනාගාර ගත වෙලා තියෙනවා. අවාසනාවන්ත කාරණය තමයි කරු සභාපතිතුමනි මේ හුඟක් ඉන්නේ තරුණ උදවිය 50%ක් විතර මත්ද්‍රව්‍ය මත් කුඩු යනාදී වැරදි සම්බන්ධව තමයි මේ ගය මේ බන්ධනාගාර ගත වෙලා තියෙන්නේ. ඒ තදබදය පිළිබඳවත් අපි ඇත්තටම බන්ධනාගාර ගරු ඇමතිතුමයි මමයි ඒකාබද්ධව කමිටිය එකක් දාලා මේ තදබදය අඩු කර ගැනීම සඳහා පියවර ගනිමින් සිටිනවා. ඒ සඳහා අපි බූස්සේ තිබුණු බන්ධනාගාරයට අයිති ඒ එය නැවත බන්ධනාගාර අමාත්‍යාංශයට පවරා ගැනීමක් කළා. ඒකම ලබන මාසයේ අඟුණුකොළ පෑලැස්සේ ඔබතුමාලගේ කාලේ ආරම්භ කරපු විශාල බන්ධනාගාරයක් තියෙනවා. මං හිතන්නේ ඒක විවෘත කරාට පස්සේ අපිට සෑහෙන තදබදය අඩු කර ගන්නට පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තම මේ කොළඹ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට ගෙන යාම සඳහා සැලැස්මක් තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වන ඉදිරියේ ක්‍රමවේදය අනුගමනය කරන්න. එහි වැදගත් තවත් කාරණයක් තියෙන සභාපතිතුමනි එතුමා කිව්වාගේ ඉස්සර අපේ රටේ තිබුණා හොඳ සම්ප්‍රදායක් මේ ඒ නීති පොතේ නොතිබුණාට හොඳ සම්ප්‍රදායක් සෑම අධිකරණ විනිශ්චය මහේස්ත්‍රාත්වරයෙක්ම තමන්ගේ බල ප්‍රදේශයේ තිබෙන බන්ධනාගාර සහ පොලිසි මාසයකට වරක් දැනුම් දීමකින් තොරව ගිහිල්ලා පරීක්ෂා කිරීමේ ක්‍රමයක් තිබුණා. දැන් අවුරුදු 20ක 30ක කාලේ ඉඳලා මේක අමතක වෙලා තියෙනවා. එනිසා මම ඉල්ලීමක් ලිඛිතව කරලා තියෙනවා අධිකරණ සේවා කොමිෂන් සභාවට මේ ක්‍රමය නැවතත් ක්‍රියාත්මක කරන්න කියලා. මේ පොලිසිවලට තියෙන ලොකු චෝදනාවක් තමයි මේ ක්‍රුවල්ටි හියුමන් ක්‍රුවල්ටි මේ වද හිංසා පැමිණවීම සැකකරුවන්ට. දැන් ඒවටත් එක හේතුවක් තමයි මෙහෙම අධීක්ෂණයක් නැතිකම. එනිසා අපි බොහොම ඉක්මනටම මේ ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න යනවා. මං කියන්නේ ඒකෙන් මේ ප්‍රශ්නේ ඔක්කොම විසඳෙනවා කියලා. සෑහෙන ප්‍රමාණයකට අපිට අවම කරගැනීමේ ශක්තිය ලැබේවි.
Thank you, Honorable Vijitha Kherath. සුපින්ඩ බෝඩ
අවධානය ටියුම් කරන්න කැමති මේ තදබදය අඩු කරන්න සුළු වැරදි කරපු අය ප්‍රජාපාදක විශෝධනයට යොමු කරනවා. ඒ නිසා ඒ පනතත් සංශෝධනය කරලා දැන්ට තියෙන සීමාවන් වැඩි කරලා දඬන සීමාවන් දැන්ට තියෙන නිසා සමාරය ප්‍රජාපාදන පුනරුත්ථාපන කටයුතු යොදවන්නේ නැහැ. ඒ ගැනත් ඔබතුමාගේ අවධානය යොමු කළා. අඩු දඬුවම් ලබන අය බන්ධනාගාරගත කරන්නේ නැතුව. මොකද ඒක බරපතල ගණයේ අපරාධකරුවන් එක හීල වෙනවා. එයාට ගෙදර ඉඳලා ඇවිල්ලා ඒ ප්‍රජා විශෝධනයට ප්‍රජාපාදක විශෝධනයට ලක් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් සා ඒක දිගට කතා කරපු ප්‍රශ්න ඔබතුමා කලින් මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව බාර වෙලා වෙද්දී මේ ගැන අපි සාකච්ඡා කරා. ඒ ගැන නැවත ඔබතුමා අධිකරණ මැතිවරයා හැටියට ඒ 50 සංශෝධන කරන අවධානය.
සභාපතිතුමනි ඒක මම දැම්ම උත්තරයක් දෙන්නම්. ඒ ප්‍රජා විශෝධන පනත ඉතාමත්ම හොඳ එකක්. ඒ ප්‍රජා විශෝධන කටයුතු අපි ක්‍රියාත්මක කරනවා දැනට කන්දකාඩුව සහ අඹේ පුස්සේ. අපි මේ පොඩ්ඩක් මීට වැඩිය ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමා ඒ කිව්වා වගේ මේ ප්‍රජා විශෝධනයේදී පොඩි ප්‍රශ්නයක් නීතියේ අඩුවක් තියෙනවා. මොකද පාර්ශ්වකරුව කැමතිනම් විතරයි මේ ප්‍රජා විශෝධනයට යටත් කරන්න පුළුවන්. ඒ නිසා අපි සාකච්ඡාවට කීපයක් තියලා තියෙනවා ගරු නීතිපතිතුමා සහ අදාළ නීති අංශත් එක්ක. මහේස්ත්‍රාත්තුමාට බලය පවරන්න බලයක් දෙන්න සුළු චෝදනා සම්බන්ධව නියෝගයක් කරන්න ප්‍රජා විශෝධන සඳහා. මං හිතන්නේ ඒ හරහා අපිට මේ ප්‍රශ්නෙට යම් විසඳුමක් ලබා ගන්න පුළුවන්.
Thank you. Honorable Vijayda Kerat.
ගරු කාර්ක සභා සභාපතිතුමනි.
Order please. Honorable Edward Kunasagara to the chair.
ගරු විජිතහෙරත් මන්ත්‍රීතුමා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අධිකරණයේ විභාග වෙන නඩු කඩිනම් කිරීම සඳහා මේ ඉදිරිපත් වෙච්ච සිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත කාලෝචිත අවශ්‍යතාවයක් විදිහට දකිනු. මේ සංශෝධන මගින් දැනට උසාවිවල දීර්ඝ කාලයක් විභාග වෙන නඩු කඩිනම් කර ගැනීම සඳහා යම් උපකාරයක් පිටුවහලක් වෙනවයි කියන එක පැහැදිලි. එවගේම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැනට උසාවිවල ඇහෙන නඩු තවත් කඩිනම් කරගන්න මේ උසාවි පද්ධතියේ තියෙන ව්‍යුහාත්මක වෙනස්කම් ඉතාම වැදගත් වෙනවා. සමහර දේවල් ඇත්තටම සරලව කරන්න පුළුවන් දේවල්, නමුත් තවමත් උතුමන්ලගේ පැත්තෙන් ඒවා සිද්ධ වෙලා නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් මධ්‍යම පළාතටම, මුළු මධ්‍යම පළාතටම තියෙන්නේ පළාත් සිවිල් මහාධිකරණ අභියාචනාධිකරණ එක උසාවියයි. එතකොට මාතලේ, මහනුවර, නුවරඑළිය වගේ දිස්ත්‍රික්ක තුනක් ආවරණය වෙන්න මුළු මධ්‍යම පළාතටම තියෙන්නේ එක පළාත් බද අධිකරණයයි. ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් විශේෂයෙන් බස්නාහිර පළාතේ කොළඹ කළුතර වගේ දිස්ත්‍රික් ගත්තොත් ඒවයි ඊට වඩා ප්‍රමාණයක් තියෙනවා. ගම්පහත් ඊට වඩා ප්‍රමාණයක්
තියෙනවා. මන්ත්‍රීතුමා, ඔබතුමා කියන කාරණේ සම්පූර්ණ ඇත්ත. මොකද අපේ රටේ මහාධිකරණයක් නැති එකම දිස්ත්‍රික්කේ මාතලේ දිස්ත්‍රික්කේ. ඉතින් ඒක නිසා එක ලොකු අඩුවක් අපි දැනට ඉඩමක් බලලා තියෙනවා. විකල්ප දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් තෝරගෙන මහාධිකරණයක් සහ සිවිල් අධිකරණයක් දෙකම ඉතා ඉක්මනට මාතලේ දිස්ත්‍රික්කේ ආරම්භ කරන්න කටයුතු කරනවා.
මම ඊළඟට වාක්‍ය කියන්න පටන් ගන්න ලෑස්තුනේ මාතලේ මහාධිකරණය ගැන නැතිකම. ඔබතුමා ඊට කලින් ඒකට පිළිතුරු දීම ගැන සතුටු වෙනවා. ඇත්තටම මාතලේ මහාධිකරණයක් නැහැ. ඒ නිසා මාතලේ ජනතාවට මහනුවර දිස්ත්‍රික්කයට යන්න වෙලා තියෙනවා මහාධිකරණ නඩු කටයුතු සඳහා. ඉතින් මේක ඉතාම දුෂ්කර කටයුත්තක්. ඔබතුමා පිළිගන්නවා නම් ඒ කඩිනමින් ඉටු කිරීමත් ඔබතුමාගේ වක්කීමක් විදිහට මාව ධාරණය කරනවා. ඒ වගේම තමයි මහනුවර දිස්ත්‍රික්කෙට තියෙන එක දිස්ත්‍රික් උසාවියයි. සිවිල් නඩු ඇහිම සඳහා එක දිස්ත්‍රික් උසාවියක් තියෙනවා. ඉතින් සමහර දේවල් සරලව විසඳන්න පුළුවන්. දැන් ඔබතුමාලා ඊයේ පෙරේදා ගලගෙදර මහේස්ත්‍රාත් උසාවියක් අලුතෙන් විවෘත කරා. ඉතින් ඒ මහේස්ත්‍රාත් උසාවියේ සම්පූර්ණයම තියෙන නඩු ප්‍රමාණය ගත්තොත් නඩු 1500ක් විතර. ඉතින් ඔබතුමාලාට පුළුවන් මහනුවර දිස්ත්‍රික්කේ මහනුවර දිස්ත්‍රික් උසාවියේ නඩු ඇත්තටම ගොඩ ගැහිලා තියෙනවා. බොහෝ කාලයක් යනවා. සාමාන්‍යයෙන් ගත්තොත් එක නඩුවාරයක් මාස 6ක් දක්වා කල් යනවා. ඊළඟ නඩුවාරය එන්නේ තවත් මාස 6කින්. ඒ නිසා මේ මහේස්ත්‍රාත් උසාවිය ඒකාබද්ධ උසාවියක් බවට පත් කරන්න පුළුවන්. ඉතින් ගලගෙදර උසාවියේ තියෙන නඩු, මහේස්ත්‍රාත් උසාවියේ තියෙන නඩු 1500 නම් එතන ඒකාබද්ධ උසාවියක් පිහිටෙව්වොත්, දිස්ත්‍රික් උසාවියක් පිහිටෙව්වොත් අර කටයුත්ත යම් ප්‍රමාණයකට සරල කරගන්න පුළුවන්.
මේ එතන පොලිස් ස්ථාන තුනක් තමයි අයිති වෙන්නේ. ගලගෙදරයි, හතරලියද්දයි, පූජාපිටියයි කියන පොලිස් ස්ථාන තුන විතරයි අයිති වෙන්නේ. අපි සාමාන්‍යයෙන් අධිකරණයක් ආරම්භ කරනකොට අලුතෙන් මහේස්ත්‍රාත් අධිකරණයක් විදිහට ආරම්භ කරලා ටික දවසක් ගිහිල්ලා තමයි මේ නඩු එන ප්‍රමාණය බලලා තමයි දිසා අධිකරණයක් බවට පත් කරන්නේ. ඒ සැලසුම ඇතුව තමයි මේක ආරම්භ කරේ.
අනාගතේ ඉටු කරනවා කියන සැලසුම හොඳයි. එහෙම කරනවා නම් බොහොම හොඳයි. ඒ වගේම ගරු මුලාසරාරූඪ මන්ත්‍රීතුමනි, බොහෝ නඩු ප්‍රමාද වෙන්න තවත් ප්‍රධාන හේතුවක් තමයි ඔබතුමත් පිළිගන්නවා නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්තාව ප්‍රමාද වීම. ඉතින් සමහර ඒවා අවුරුදු 7-8 ප්‍රමාද වෙලා තියෙනවා. මම උදාහරණයක් ගත්තොත් 2010 පළාත් සභා මැතිවරණ වෙලාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ නන්දන බාලගේ සොයුරාව වෙඩි තියලා එදා ඝාතනය කරා දේශපාලන හේතු මත. ඒ ඝාතනය පිළිබඳ තවම ඒ නඩු කටයුත්ත විභාග වෙනවා. හැමදාම නඩුව කල් යනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි නීතිපති වාර්තාව තවම ලැබී නැත. එතකොට අවුරුදු 8ක් ඇත්තම ගත්තොත් අවුරුදු 8ක් වෙනවා. ඒත් අවුරුදු 8ක් තිස්සේ මේ නඩුව දිග්ගැස්සිලා තියෙනවා. ඒක සරල දෙයක් නෙමෙයි, මිනීමරුමක්. හැබැයි මිනීමරුම පිළිබඳ නඩුව විභාග වෙන්නේ නැහැ. නඩුව හැමදාම කල් යනවා. ප්‍රධාන හේතුව නීතිපති වාර්තාව නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් නැහැ. එතකොට එවැනි මම මේ එක සිද්ධියක් කිව්වේ. ඍජුවම ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකෙක් විදිහට දේශපාලන කටයුතු කරද්දි එදා වෙඩි තියලා මරලා දැම්මේ. ඒ සිද්ධිය මම මේ මතු කරේ එක සිද්ධියක් විදිහට. එවැනි සිද්ධි ගණනාවක් තියෙනවා, දහස් ගණනක් තියෙනවා. නීතිපති වාර්තාව ප්‍රමාද වීම නිසා සාධාරණ ඉටු වෙන්නේ නැහැ, නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ, යුක්තිය ඉටු වෙන්නෙත් නැහැ. ඒ නිසා එවැනි දේවල් කල්යන්න ඒ පීඩාවට පත්වෙච්ච ජනතාවගේ සිත්තැවුල් පීඩාවට පත්වෙන එක තවත් වර්ධනය වෙනවා. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුවේ මේ වාර්තා ලබා දීම කඩිනම් කරන්නත් මම හිතන්නේ ඒකට අනපනත් අවශ්‍ය වෙන්නේ නැහැ, අලුතෙන් සංශෝධන අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය වෙන්නේ ව්‍යුහාත්මක වෙනස්කමක්. ඔබතුමාලා අවස්ථා කීපයකදීම කිව්වා යම් යම් ක්‍රියාමාර්ග ගන්න සැලසුම් කරනවා කියලා. නමුත් තවමත් ඒ ප්‍රශ්නෙට ස්ථිරව කඩිනම්ම විසඳුමක් ලැබිලා ඒ ක්‍රමවේදය කාර්යක්ෂම වෙලා නැති බවත් මා අවධාරණය කරනවා. ඒ වගේම ගරු මුලාසනාරූඪ මන්ත්‍රී
ගරුතුමා
මේ පැහැදිලි කිරීමක් කරන්න දෙන්න. ඔබතුමා කියපු කාරණේ ඒකත් ඒ දවස්වල ඇත්ත තමයි. 1996 ඉඳලා ගරු සභාපතිතුමනි පහුගිය අවුරුද්ද වෙනකොට අවුරුදු 20ක් ඇතුළත ගොඩ ගැහිච්ච නඩු තිබුණා නඩු ගොනු 18408ක්. දැන් ඊට පස්සේ දැන් වර්තමාන නීතිපතිතුමා පත් වුණාට පස්සේ ඒකේ ප්‍රතිසංවිධානයක් කරලා ඒවා ඉක්මන් කිරීම සඳහා වෙන වෙනම නීතිඥවරුන් කණ්ඩායම් පත් කරලා පහුගිය මාස 15ට ගරු විජිත හේරත් මන්ත්‍රීතුමනි 5320ක් අවසන් කරා. ඒ කියන්නේ මීට පෙර සාමාන්‍යයෙන් අවුරුදු 4කදී විතර කරන ටික මේ පහුගිය මාස 15දී කරලා ඉවර කරලා තියෙනවා. ඒ අනුව දැනට තිබෙන නඩුගුණු සංඛ්‍යාව 18408 ඉඳලා 12998 දක්වා අපි අඩු කරලා තියෙනවා. අපිට විශ්වාසයි තව මේ ක්‍රමය තුළ තව මාස 18ක් විතර වගේ යනකොට මේ සියල්ල ඉවර කරගන්න පුළුවන් කියලා.
ඔය කියපු ලයිස්තුවට අර නන්දන බාලගේ වෙඩි තබා මරා දැමීම පිළිබඳ නඩුවත් ආවා නම් ගොඩක් හොඳයි. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීත් ඉන්න නිසා අවධාරණය කරනවා ඒකට ඒ නඩුවත් ඉක්මන් කරලා විභාගයට ගන්න, ඒ වාර්තා ඉක්මනින් එවන්න කියන එක. ඒ වගේම තවත් කාරණාවක් මතු කරන්න අවශ්‍යයි. මේ අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳ සැලකිල්ලේදී විශේෂයෙන්ම නව අධිකරණ විවෘත කිරීම් සහ අධිකරණවල පවත්වන උත්සවවලදී ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ මැදිහත් වීම මම හිතන්නේ ඒක ගැළපෙන දෙයක් නෙමෙයි. අධිකරණ ඇමතිවරයා හෝ අග්‍රවිශ්වකාරතුමා සම්බන්ධ වෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ප්‍රාදේශීය දේශපාලඥයෝ සම්බන්ධ වෙනවා බොහෝ විවෘත කිරීම් උත්සවවලදී. සමහර තැන්වලදී ගැටුම් නිර්මාණය වෙනවා. උදාහරණයක් විදිහට මෑතකදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාවේ ඒ ප්‍රාදේශීය දේශපාලඥයන්ට එතෙන්ට එන්න නොදීම පිළිබඳව ඊට පස්සේ බලහත්කාරයෙන් කඩාවැදීම පිළිබඳ ප්‍රශ්න මතු වුණා. ගලගෙදරත් අපි දැක්ක ප්‍රාදේශීය දේශපාලඥයෝ සම්බන්ධ වුණා. එතන ගැටුමක් නම් ඇති වුණ නැහැ. ඒ නිසා එහෙම වුණාම ඒකෙන් එන චිත්‍රය හොඳ නැහැ. ඒකෙන් වෙන බලපෑම හොඳ නැහැ. එතකොට ඒ අධිකරණයට ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ මැදිහත් වීම නිසා යම් බලපෑම් ඇති වෙනවයි කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඒ නිසා ක්‍රමයක් විදිහට, ක්‍රමවේදයක් විදිහට අධිකරණ ඇමතිවරයා විදිහට මේ විශේෂයෙන්ම නව අධිකරණ විවෘත කිරීමේදී, ඒ වගේම අධිකරණ ශාලා ප්‍රතිසංස්කරණය කරලා අලුතෙන් වැඩපටන් ගැනීමේදී, ඒ උත්සව පැවැත්වීමේදී දේශපාලඥයෝ සම්බන්ධ කරගන්න එක වළක්වන්න කියන එක ඉල්ලීමක් විදිහට කරනවා. මොකද ඒක අධිකරණයේ ස්වාධීනත්වයට හොඳ නැති නිසා. ඒ වගේම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි තව එක කාරණාවක් ඔබතුමාගෙන් මේ පනතට පරිබාහිර කරුණක් විදිහට ඉදිරිපත් කරන්න කැමතියි. මොකද අපේ රටේ ඡන්දේ ලබා දීමේදී ඡන්ද අයිතිය තියෙන්නේ අවුරුදු 18ට වැඩි අයට. නමුත් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ මැතිවරණ කාර්යාලයේ ලියාපදිංචි වෙද්දී දැන් මේ ජූනි මාසේ සියලුම ඡන්දදායකින් අලුතෙන් ලියාපදිංචි කරනවා. හැබැයි ලියාපදිංචි කිරීමේදී ඒ මොහොතේදී වයස අවුරුදු 18 සම්පූර්ණ වෙලා නැති වෙන්න පුළුවන්. හැබැයි මාසයක් යනකොට ජූලි මාසේ වෙනකොට 18 සම්පූර්ණ වෙනවා. එතකොට ඊළඟ ඡන්දේ පවත්වනකොට ඊළඟ මැතිවරණේ පවත්වනකොට ඔබතුමන්ලා කොයි මොහොතේ ඡන්දේ පවත්වයිද දන්නේ නැහැ. ඒ ඡන්දේ පවත්වනකොට ඔහුට අවුරුදු 18 සම්පූර්ණ වෙලා. හැබැයි ඔහුට ඡන්දේ නැහැ. එතකොට මේ වැරද්ද තවමත් අපි නිවැරදි කරලා නැහැ. බොහෝ රටවල් ඒ පිළිබඳව යාන්ත්‍රණයක් සකස් කරලා තියෙනවා. ආසන්නම රට ඉන්දියාවේ පවා මේ සඳහා වෙච්ච ක්‍රමවේදයක් තියෙනවා. සහ අවුරුදු 17යි මාස ගාන ගියත් ඒ ලියාපදිංචි වීම ඒකේ සහතික කර ගැනීම කරන්න පුළුවන්. එතකොට ඡන්දේ පවත්වන කාලය තුල අවම වශයෙන් මාස 3ක කාල සීමාවක් තුල සැලකිල්ලට භාජනය කරමින් ඒ ඡන්දයිතිය තහවුරු කරන්න පුළුවන්. අන්න ඒකට අවශ්‍ය කරන කඩිනම් නීතියක් නීතිය සංශෝධනය කිරීමක් මම හිතනවා කාලෝචිත දෙයක් විදිහට. මොකද කාලයක් තිස්සේ මේ ප්‍රශ්නේ තියෙනවා. බොහෝ අය අවුරුදු සමහරලාට අවුරුදු 18 නෙමෙයි 19 20 21 විතර තමයි තමන්ගේ පළමු ඡන්දය පාවිච්චි කරන්නේ. අපි කියනවා ඡන්දයිති අවුරුදු 18න් තියෙනවා කියලා. හැබැයි ඒක භාවිතාවට නගන්න මේ පනත් දැනට තියෙන ඡන්ද නීතියේ ඒ තියෙන අනපනත්වල අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා ඒට ක්‍රමවේදයක් සකස් කිරීම අධිකරණ අමාත්‍යාංශයේ පැත්තෙන් නීතිමේ පැත්තෙන් කාලෝචිතව ඉටු කළ යුතුයි කියන දෙයක් මම ඔබතුමාට මතු කරනවා. එය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ හරහා ඒ එතුමන්ලාගේ උපදෙස් එතුමන්ලාගේ තියෙන යම් යම් අදහස් යෝජනාත් සැලකිල්ලට ගනිමින් දැනට පවතින මැතිවරණ පනත වෙනස් කරමින් සියලුම වයස අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච පුරවැසියන්ට ඡන්දය ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස මා ඉතා ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අවසන් කරුණ විදිහට ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ මතුවලා තියෙන තත්ත්වයේදී ඇත්තම රටේ තියෙන දැන් නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන මතයක්. මේ ඇතිවලා තියෙන ජාතිවාදී ආගම්වාදී ප්‍රවණතාවේ තුල බොහෝ අය තුල මතුවලා තියෙන අදහස තමයි රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ, රටේ යුක්තිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඒ නීතිය සහ යුක්තිය ක්‍රියාත්මක වෙන්නේ නැති තත්ත්වයක් යටතේ විවිධ කණ්ඩායම් තමන්ට ඕන විදිහට නීතිය පාවිච්චි කරන තැනට ඇවිල්ලා තියෙනවා. අපි දැක්කා එදා පහුගිය ආණ්ඩු කාලේ ප්‍රසිද්ධියේ විවෘතව මාධ්‍ය ඉස්සරහ පිට පොලිසිය බලය අපි පාවිච්චි කරනෝ නීතිය අපේ අතට ගන්නවා කියලා ප්‍රකාශ නිකුත් කරා. හැබැයි ඒ ප්‍රකාශ නිකුත් කරපු අයට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් එදා ගත්තේ නැහැ. ඒ වෙනස් කරනවායි කියන පොරොන්දුව ඔබතුමන්ලා යහපාලනය තුළ කරනවා කියලා මේ රටේ ජනතාවට දුන්නා. නමුත් අදත් එවැනි ප්‍රකාශ මාධ්‍ය හරහා අපි දකිනු මුළු රටම දකිනු. පොලිසිය නෙමෙයි දැන් අපි තමයි පොලිසිය. නීතිය අපේ අතේ තියෙන්නේ, අපි ක්‍රියාත්මක කරනවා නීතිය. ඒ වගේම විවිධ අයට විවිධ විදිහට චෝදනා කරනු ඉතාම සාහසික වාග් ප්‍රහාර එල්ල කරනු. ඒ විතරක් නෙමෙයි ආගමික නායකින්ව ඉතාම නිර්දය ලෙස විවේචනය කරනු. ඒක කිසිසේත්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස අනේකාගේ නිදහස ආරක්ෂා කිරීමක් නෙමෙයි. කවර හෝ පුද්ගලෙක් මොන ආගමකට අයිති වුණත් ඒ ආගමික ශාස්ත්‍රවරයාට තමන් අදහන ආගමේ නායකයාට නිර්දය ලෙස බනිනවා නම් ඒක අනුමත කරන්නේ නැහැ, ඒක දරා ගන්න බැහැ, ඒක ඉවසන්න පුළුවන් දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම ලබන සෙනසුරාදා රාම්සාන් කාල පරිච්ඡේදය ආරම්භ වෙනවා. රාම්සාන් කාලේ ආරම්භ වෙනකොට තමන්ගේ ආගම අදහන විශේෂයෙන්ම ඉස්ලාම් ආගම අදහන ඒ මුස්ලිම් බැතිමත්තු තමන්ගේ ආගමික නායකයන්ට මෙවැනි බැනවැදීම් සිද්ධ වෙද්දී ඒක ඉවසන්න පුළුවන් තත්ත්වයක් වෙන්නේ නැහැ. එතකොට ඒව කොහොමද පාලනය කරන්නේ? ඒව නීතියවට ඉඩ තියනවද? ආගමක නිදහස ඕනෑම පුද්ගලයෙක්ගේ තමන් කැමති ආගමක් ඇදහිමේ නිදහස තියෙනවා. ඒක ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීම. ඒ ආරක්ෂා කිරීම පිළිබඳව ඔබතුමන්ලාගේ මැදිහත් වීම පිළිබඳව ප්‍රමාණවත් තත්ත්වයක් නැහැ. ඒ නිසාද නීතිය වල්වැදින තත්ත්වෙට දැන් ආපහු පටන් ගන්න තියෙනවා. ඒක ඊටාම කේදිනිය තත්ත්වයක්. එදා මැදමුළුන නීතිය, කැලෑ නීතිය රජ කරා එනිසා මෙරට ජනතාව ඒක වෙනස් කරන්න ඕනි කියලා තීන්දුවක් ගත්තා. හැබැයි අදත් එවැනි කැලෑ නීතියක් ආපෞසරයක් ස්ථාපිත වෙන්න මූල බීජ වැපිරෙන බවක් පේන්න තියෙනවා. එනිසා නීතිය ආධිපත්‍ය ජනතාව මත තහවුරු කිරීම ඔබතුමන්ලගේ ප්‍රධාන වගකීම. අපි කොයිතරම් මේ නීති අනපනත් සංශෝධනය කරලා පාර්ලිමේන්තුවේ සම්මත කරත් වැඩක් නැහැ. ඒව ප්‍රායෝගික භාවිතාවෙන් ඉටු වෙන්නේ නැත්තම්. ඒ නිසා අද මහපොළුවේ මේ මොහොතේ මේ අපි කතා කරන මේ පැය කීපය ඇතුලේ විනාඩි කීපය ඇතුලේ මුළු රටේම තියෙන්නේ මිනිසුන්ට කියාගන්න බැරි භීතියක්, භීෂණයක්. ඒ භීතිය, ඒ භීෂණය විශේෂයෙන් මුස්ලිම් ජනතාව තුළ දිගින් දිගට වර්ධනය වෙලා තියෙනවා. අද සමහර මුස්ලිම් ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාර ස්ථාන, ඒ ස්ථානයේ තියෙන බඩමුට්ටු ටික වෙනත් තැන් වලට අදිනෝ. ඒ ව්‍යාපාරික ස්ථාන ඉන්ෂුරන්ස් කරන්න පටන් ගන්න තියෙනවා. ඒ තරම් බය වෙලා තියෙනවා. ඒ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන තත්ත්වය තුළ. එනිසා අපි මේ පනත සංශෝධනය කරන වගේම නීතිය හරියාකාරව ප්‍රායෝගිකව භාවිතාවට නැගීමත් අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. ඇත්තටම මේක පටන් ගත්තේ පහුගිය සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ. සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ අත්විච්ච ප්‍රශ්නේ තමයි බිස්නස් එක. එතකොට බොහෝ ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගන්න අනිත් ජාතිකත්වයන්ට අයිති ව්‍යාපාරික ස්ථානවලින් බඩුමුට්ටු ගන්න එපා කියලා මතයක් හැදුවා. ඒ මත හදලා සමහර තැන්වල පත්‍රිකා බෙදුවා. පත්‍රිකා බෙදලා අහවල් ජාතීන්ගේ කඩේ බඩු ගන්න එපා වර්ජනය කරන්න කියලා එවැනි තැනකට ගියා. ඒත් එවැනි තැන් ඇති වෙන එවැනි සිද්ධි ඇති වෙනකොට ඔබතුමන්ලගේ පැත්තෙන් ආණ්ඩුවක් විදිහට ඒව පාලනය කරන්න මැදිහත් වුණේ නැහැ. නිදහස කියලා වල්බුරු නිදහසකට ඉඩ දෙන්න බැහැ. ඔබතුමන්ලා අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඒ සාමකාමී උද්ඝෝෂණේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලාට පන්න පහර දෙනෝ, සිවුරෙන් ඇදගෙන ගිහිල්ලා ඒ හාමුදුරන් වහන්සේලාගේ බෙල්ලෙන් ඇදන් ගිහිල්ලා පහර දෙනෝ. එතකොට ඔබතුමන්ලා නීතිය ක්‍රියාත්මක කරන්න එක විදිහකට. හැබැයි රටේ ආගමික නිදහසට බාධා වෙන ජාතිවාදී අවශ්‍යන ආගම්වාදී, ඒ ජාතිවාදී ආගම්වාදී අවශ්‍යන කොට ඒ අන්තවාදී ක්‍රියාත්මක කරනකොට එතන නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ආගමික සංස්කෘරයන්ට නිර්දේ ලෙස බැනවදිනකොට එතන නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. එනිසා නීතිය සාධාරණ වෙන්නේ, නීතිය ඇත්තටම ක්‍රියාත්මක වීම භාවිතාවෙන් යුක්තිය බවට පත් වෙන්නේ ඒ හැමෝටම සාධාරණ විදිහට ක්‍රියාත්මක වුණොත් විතරයි. එනිසා අද මේ මතුවලා තියෙන ප්‍රශ්නේ ඒ ප්‍රශ්නෙට ආණ්ඩුවක් විදිහට එක එක වෙච්ච සිදුවීම් වලට ක්‍රියාමාර්ග ගන්නවා කියන එක නෙමෙයි. හෙට දවසේ සිට නැවත එවැනි තත්ත්වයක් වර්ධනය වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ කියන සාතිකය දැන් වහාම ලබා දිය යුතුයි. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. සිංහල ජනතාවත්, මුස්ලිම් ජනතාවත්, දෙමළ ජනතාවත් මෙරට සියලු පුරවැසියන් බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවක් විදිහට නැවත එවැනි ජාතිවාදයක්, ආගම්වාදයක්, අන්තවාදී ගැටුම් නිර්මාණය වීම වළක්වන්න අපි සාතික වෙනවයි කියන එක ප්‍රායෝගික භාවිතාවෙන් ඔප්පු කිරීමක්. ඒක අද අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒක මම කියන්නේ නැහැ එක පාර්ශ්වයකින් පමණක් වෙනවා කියලා. විවිධ පාර්ශ්වයන් වලින් සිද්ධ වෙනවා. මුස්ලිම් ජනතාව අතරත් පහුගිය කාලේ එහෙම සිද්ධ වුණා. මුස්ලිම් ආගමික නිකායවල් අතර ප්‍රශ්න මතු වුණා. තිහාරි නිකායන් දෙකක් අතර ගැටුම් ඇති වෙලා ඒ පල්ලි අතර ගැටුම් ඇති වුණා. අවසානයේදී එක පල්ලියක් තවත් කණ්ඩායමක් විසින් අත්පත් කරගත්තා. අදත් ඒ පල්ලිය බලහත්කාරයෙන් අත්පත් කරගෙන තියෙනවා. ඉතින් අද එතන යුක්තිය ක්‍රියාත්මක වෙන්නේ නැතුව මුස්ලිම් ජනතාවත් කොටස් දෙකකට බෙදිලා තියෙනවා. ඉතින් එවැනි ගැටුම් නිර්මාණය වෙද්දී ආණ්ඩුවක් විදිහට එතනට යුක්තිය ඉටු කිරීම, එතනට නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනමින් කළ යුතු වෙනවා. නැත්තම් ප්‍රශ්න දිග්ගැසෙනවා. මේක සිංහල මුස්ලිම් ජනතාව අතර විතරක් නෙමෙයි, මුස්ලිම් ජනතාව අතරත් මෙවැනි නිකාය ભેද මත ගැටුම් නිර්මාණය වෙන තත්ත්වයක් ඇති වුණා. ඉතින් ඒක යහපාලන කාලය තුළ මේ රටේ ජනතාව කිසිසේත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි. මේ ජනතාව හිතුවේ එදා ආරක්ෂක ලේකම්වරයාගේ පැත්තෙන්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැත්තෙන් උදව් උපකාර ඇතුව, අනුග්‍රහ ඇතුව ක්‍රියාත්මක වෙච්ච සංවිධාන මගින් තමයි මේවා සිද්ධ වෙන්නේ කියලා. හැබැයි අද කොහොමද වෙන්නේ? අද ඒක ඒ බලේ නැහැ. එහෙමනම් අද මේක පිටිපස්සේ ඉන්නේ කවුද? අද මේකට උදව් කරන්නේ කවුද? අද මේ තරම් මේ වර්ධනය වෙන්න මේ ඉඩ හරින්නේ කවුද? ඒ ප්‍රශ්නය සමස්ත රටේ ජනතාවට තියෙනවා. එනිසා මේ තත්ත්වය පාලනය කිරීම ඔබතුමාලගේ වගකීමක්. ඒ වගකීම කඩිනමින් ඉටු කළ යුතුයි කියන එකත් අවධාරණය කරමින් අර අමාත්‍යංශ විෂය වෙන් කිරීමේදී එකම ඇමතිවරයාට මේ දෙකම එනවා නම් හොඳයි කියපු රොහිත අබේගුණවර්ධන ඇමතිතුමාගේ අදහස බොහොම හොඳ අදහසක්. හැබැයි එතුමාලා ඒ කාලේ රාජපක්ෂ පාලන කාලේ අධිකරණ ඇමතිතුමා මට මතකෙරිට අපේ රවුෆකීම් ඇමතිතුමා, එදා බන්ධනාගාර ඇමතිතුමා අපේ ගජදීර ඇමතිතුමා, එදත් මේ විෂය දෙක දෙපැත්තට තිබුණේ. එනිසා එදත්තේ වැරද්ද තියෙනවා අදත්තේ වැරද්ද තියෙනවා ඔබතුමල්ල නිවැරදි කරනවා කිව්වට මේ අමාත්‍යංශ වෙනස් කිරීමේදී විෂයපත වෙනස් කිරීමේදී ඒක වෙනස් කළා නැහැ විවස්ථාවෙන් රිංගලා තියෙනවා 19 සංශෝධනයේ අමාත්‍ය වරු ගණන 48යි කියලා තියෙනවා හැබැයි එතන අමාත්‍ය දූර සංඛ්‍යාව එහෙම නැත්නම් අමාත්‍යංශ පිළිබඳව අමාත්‍යංශ ප්‍රමාණය පිළිබඳව 48යි කියලා නැහැ ඔබතුමල්ල ඒක රිංගලා තියෙනවා ඒ නිසා තමයි ඔබතුමාට අධිකරණ අමාත්‍යංශයයි බුද්ධ ශාසන අමාත්‍යංශයයි අමාත්‍යංශ දෙකක් ඇවිල්ලා තියෙන්නේ. ඒක ඇමති කෙනයි අමාත්‍යංශ දෙකයි අමාත්‍ය දූර දෙකයි. ඒ විදිහටම අමාත්‍යවරු දැන් ගොඩක් ඉන්නවා. ඒ අමාත්‍යවරු අමාත්‍යංශ වලට වෙන වෙනම කාර්ය මණ්ඩලක් තියෙනවා. අන්න එතෙන්දී තමයි පෞද්ගලික කාර්ය මණ්ඩලෙත් ඇමතිවරු අමාත්‍යංශ දෙකක් වුණාම පෞද්ගලික කාර්ය මණ්ඩලෙත් ඩබල් වෙනවා. එතකොට ඔබතුමා නෙමෙයි පොදුවේ ඇමතිවරු තමන්ගේ බිරිඳ දුව ඥාතීන් මසිනලා අර කාර්ය මණ්ඩලයට දාගන්න. එතකොට 15 දෙකයි 30ක් වෙනවා. අමාත්‍යංශ දෙකක් ආවම අමාත්‍යංශ තුනක් විතර ආවම 45ක් වෙනවා. දැන් 19 සංශෝධනයේ නීතියේ තිබුණේ ඇමතිවරු 48යි කියලා අමාත්‍ය ධූර 48යි කියලා තිබුණේ නැහැ. අමාත්‍යංශ විශේෂ විදිහට 48යි කියලා තිබුණේ නැහැ. ඔබතුමන්ලා එකෙන් රිංගලා දැන් ගත්තොත් 48යි නෙමෙයි 60ක් විතර අමාත්‍යංශ බිහි කරලා තියෙනවා. ඉතින් මේකත් වැරදි. මේ වැරද්දත් නිවැරදි කළ යුතු වෙනවා. ඒ නිවැරදි කිරීමට මැදිහත් වෙන ලිල්ලා සිටමින් මා අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. Next honorable Mr. Rauf Hakim.
Bismillahir Rahmanir Rahim. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. අතවශ්‍යම මම මුලින්ම විජිත හේරත් මන්ත්‍රීතුමාටත් ඒ වගේම අද උදේ 23:02 යටතේ ප්‍රකාශයක් කරපු එතුමන්ගේ පක්ෂනායක අනුර කුමාර දිසානායක මැතිතුමාටත් මගෙත් ඒ වගේම සමස්ත මුස්ලිම් ජනතාවගෙත් ස්තුතිය මම පුද කළ යුතුව තිබෙනවා. ඒ වගේම ඊයේ විමල් රත්නායක මන්ත්‍රීතුමා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් අර කල්තැබීමේ විවාදයේදී පවා මේ දවස්වල සිදුවෙන මේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳවත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් දක්වපු කරුණු මම අගය කරන අතර ඒ පිළිබඳව තවත් කාරණා කීපයක් මම විශේෂයෙන්ම මේ අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ තියෙන මේ පනත විශේෂිත පනතක් ඒ පනතේ අන්තර්ගතය පිළිබඳව කරුණ කීපයක් මම කිව යුතුයි. මොකද මේකේ එතුමන්ගේ පූර්වගාමී අමාත්‍යවරයා හැටියට මම පටන් ගත්ත ක්‍රියාදාමයක්. එතුමා ඉතාම ප්‍රශංසනීය විදිහට නිම කර තියෙන බව මට පෙනී යනවා. ඒ පිළිබඳව එතුමාට මම ප්‍රශංසා කරන අතර විශේෂයෙන්ම මේ දවස්වල ඇති වීගෙන යන මේ ප්‍රචණ්ඩ සිද්ධීන් පිළිබඳව ආගමික කොටස් අතරේ අවශ්‍ය නැති මතභේද ඒ වගේම ජනතාව අතරේ ප්‍රචණ්ඩත්වයේ පිළිබිඹු කරන ආකාරයේ හැසිරෙන ආගමික නායකයන් පිළිබඳව නීති හරි ආකාරයට ක්‍රියා කිරීම පිළිබඳව අපි කලින් යෝජනා කරලා තිබුණා දණ්ඩ නීති සංග්‍රහයට තවත් ක්‍රයිම් එකක් එකතු කරන්නයි කියලා. ඒක හේට් ක්‍රයිම් කියලා. මේ පිළිබඳව මම කරුණු කීපයක් කිව යුතුයි. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් මම කියන්න. Honorable presiding member, our effort to introduce as a penal offense hate crimes in this country through the penal code suffered some setback since some of the members in this house took exception to the fact that we had imported hate speech as a crime to be introduced through the penal code. Now this issue suffered some setback because some of the human rights lobby members and some of our parliamentarians too took up some objections regarding the wording of the definition of this crime. Since it had totally been imported from the existing Prevention of Terrorism Act, therefore, there were some legitimate objections based on the fact that there is a very thin line between free speech and hate speech. And therefore, the way in which it had been formulated may give rise to incidents like Mr. Thissanayagam, the journalist who had been remanded and convicted on a very flimsy charge for having written something in the papers encouraging terrorism was the assumption. And such attempts could be made in the future, and that is why some of these objections were taken in order to see that this fine distinction between free speech and hate speech be properly distinguished, and that we introduce a proper provision enabling the hate speech to be made a punishable offense in this country. I think it's time for us to re-examine this issue and include hate speech as a punishable offense through our penal code. Because that's one way, because that will finally result in the Attorney General himself bringing charges against anyone, irrespective of race, creed, or religion, to bring the offenders before the courts of law and punish them if necessary. And also I must point out that the existing provisions in the ICCPR Act also provides for hate speech to be considered as a criminal offense, and that to be indicted before the High Court. So already provisions exist through the ICCPR Act, and that too could be resorted to. Yeah, and Penal Code 391 also to a certain extent enables this, but then the improved provision is existing in the ICCPR Act, which we have adopted by Parliament, and it provides for this hate speech to be considered as an indictable offence before the High Court, with a very stiff sentence of almost 10 years. Having said that, I must also remind the Honourable Minister, during the period I was holding that ministry, we initiated two other legislations which are still pending and before the drawing boards of the Justice Ministry, and that too should be brought to a closure. One is the Sentencing Policy Act, where we decided to streamline the policy on sentencing so that there will not be conflicting sentences for the same type of offence by different judges being given. And this issue needs to be resolved, and we had had some assistance from the Attorney General's Department, the Australian government, which assisted us in drafting this Sentencing Policy Act, and that too needs to be finalised quickly. Together with that, I think the Honourable Minister, who is also eminent President's Counsel, will understand the need to enact a Contempt of Court Act, which may also assist the proper administration of justice in this country, respect for courts and respect for judges sometimes is taken to some absurd levels and it is being abused. And to prevent abuse of the contempt of law jurisdiction that is availed of by the courts in this country, it may be better for us to set the policy correctly and to create a separate act. And leading eminent counsel in the caliber of Mr. Kanagiswaran, President's Counsel, Mr. Shibli Aziz, and many others has spoken at length on this subject, and there is enough material for us to consider in order to bring in a totally new contempt of court legislation, so that that also could be streamlined. Now, having said that, I must say that this particular bill relating to Civil Procedure Code amendment could be termed as one of the important pieces of legislation that would be passed during the tenure of the current minister, because this will bring in a paradigm shift in the way in which our civil courts function in this country. This is going to certainly contribute towards reduction in the law's delays, which is the primary purpose on all these amendments, and these amendments are not only salutary, but it might need various other steps to be taken. At least we need to plan for once this bill is certified by the Speaker as an Act of Parliament and and is implemented, we will face several problems, particularly when it comes to manpower. I think the Judicial Services Commission will have to be informed, and we need to get ready to recruit more judges to be available to be to handle the pre-trial procedures that are mentioned here. The extensive provisions that deal with the pre-trial procedure is a very, very welcome move that has been pending. And in fact, this was part of the Judicature Act. It is already there. The recorders and master of roles issue, as it's practiced in many other countries, we are now adapting it to our judicial system. And this is a very, very welcome move. I'm sure the entire legal fraternity will welcome this. I know when I was minister, there was some objection to judicial mediation. And the Honorable Minister mentioned in his speech that that is something that subsequently we can convince our legal fraternity to accept, though there had been some objections. So we have now decided to drop that. But I'm sure in the future we should adopt it, because that's only the natural consequence of all these steps. Should be, you know, we must allow mediation also to be brought in to the civil procedure system in this country. As a matter of fact, when I met with the Chief Justice of Malaysia when I was minister, he told me one thing: a cardinal principle that all ministers of justice should follow is not to listen to your friends in the legal fraternity when you are bringing legislation. If you try to consult them on everything, they will not agree for these changes. So it's sometimes better that you bring this legislation and then get them to comply. But of course, we have never been doing it. We are all members of the Bar Association of Sri Lanka. I'm sure they will see the need for a change in this regard as well. Having said that, I find that many of these provisions that have been brought in are so salutary that it will drastically reduce the loss delays in this country. As a matter of fact, the provision enabling witnesses to tender their evidence through affidavits.
Well, sir, you have 2 minutes more.
Yes, it's a welcome feature. And that feature will enable the courts to, with the consent of parties, to entertain sworn affidavits, which will finally enable the opposing party to obtain copies of affidavits and cross-examine the witnesses, if necessary, on the important aspects relating to the case, and thereby reducing the unnecessary delays in our court system. Therefore, also the services summons issue is also a very important factor. We know how litigants suffer because defendants avoid summons. It has been observed that as a matter of practice, at least cases are called a minimum of 3 chances in a court, in open court, before summons is served. And many a time, summons are avoided through various means. Even writs cannot be issued, decrees cannot be served. Several difficulties have been faced. I'm sure this way in which we are the substituted summons or summons to be sent to the registered attorney through at least documents to be served by electronic mail is a very, very important feature. And I'm sure the Honorable Minister would consider trying to introduce e-filing and digitizing our entire court system. I think it's time that we digitize and make a paperless court.
You see, I don't think we need to maintain. Now today, we hear of several courthouses, court records go missing. They are destroyed. They are stolen. Sometimes courts have been set on fire to totally destroy courts, the records available. You know, several unfortunate incidents have taken place where people have suffered immensely because of these things happening. Therefore, e-filing and digitizing our courts is an absolute necessity. We started a pilot project in Mathura some time ago with the help of the Rohunu faculty. They are doing it now. And I'm sure the Honorable Minister should go to Singapore and have a look at. You must talk to the Minister, Mr. Shanmugam, who is now the present Minister of Foreign Affairs, was previously the Minister of Justice as well. When I visited, he made it available for me to go and look at the way in which the entire Singapore court process is taking place. They conclude a civil case within 8 months. A criminal case is concluded within an year. And that has enabled, he told me, that has enabled Singapore to become a successful economy because the investors are quite happy that their disputes are settled within a year. It rarely does it go beyond a year. All that is because of electronic filing of documents, pre-trial procedures being very simplified, and very strict ethical practices are being enforced when it comes to the legal profession interfering in matters and unnecessarily creating procrastination when it comes to conclusion of cases. Therefore, I welcome all these important measures that have been introduced through this groundbreaking legislation. I would call it a groundbreaking legislation which would enable speedy disposal of cases before our courts of law. Thank you very much.
Thank you. Honorable Minister.
I just want to make a small clarification, Mr. Chairman. Honorable Minister Rauf Hakim reminded about the amendment we proposed on this hate speech. In fact, that the hate speech is an offense in terms of the Penal Code Section 291A. There are many provisions. Now, 291A says whoever with the deliberate intention of wounding the religious feelings of any person utters any word or makes any sound in the hearing of that person or makes any gesture in the sight of that person or places any object in the sight of that person shall be punished with imprisonment of either description for a term which may extend to anyone to 1 year or with fine or with both. Now further it says 291B, whoever with the deliberate and malicious intention of outraging the religious feeling of any class of persons, and it goes on. What we were trying to do was, Honorable Minister Rauf Hakim knows about it, we wanted to make a further amendment in consonant with the ICC PR rules, and in fact that amendment was passed in the cabinet. It was presented to the parliament, and later some of the parties opposed to it. Especially my recollection is TNA went to the Supreme Court challenging this amendment. As a result that we compromised it, that since they were satisfied that existing provisions is sufficient to implement the law, then we withdrew that amendment. I also have the view that it is not really a issue of any lacking of the laws. It is a matter of implementation. And about the sentencing policy, and that there are three areas where that we are seriously considering to have a policy on the sentencing policy. The other one is the bail policy, and also there has to be some procedure for the contempt of court. At the moment that we are looking into all those three aspects. Thank you, Chairman.